Honorable Sagarika Attawada, you have 10 minutes.
ගරුණී යෝජ කතානායකතුමනි ආසියානු වනජීවි නිලධාරීන්ගේ බලමණ්ඩලයේ විසින් ද්විමාසිකව ප්‍රකාශයට පත් කරන ආසියානු වනජීවි හඬ නැමැති සංගරාව මගින් ආසියාවේ කැපී පෙනෙන වනජීවි නිලධාරිනියන් නැගීමකට ලක් කරා. විශේෂයෙන් පසුගිය දා සමරන ලද කාන්තා දිනය ඉලක්ක කරගනිමින් ඒ සිදු කරන ලද ඇගයීම ඇතුළේ ලෝකයේ ගෝලීය වනජීවි නිලධාරිනීන්ගේ නියෝජනය 3/11 අතර පවතින තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලක්මිනී ජයසුන්දර සහ චතුරි සජීවිනී යන නිලධාරිනියන් දෙදෙනා ඇගයීමකට ලක් වෙනවා. විශේෂයෙන් කාන්තා දිනය තේමා කරගෙන එවැනි ඇගයීමකට ලක්වීම, ඒ වගේම ශ්‍රී ලංකාවේ වනජීවීන් රැක ගැනීම වෙනුවෙන් නිලධාරිනියන් වශයෙන් කරන ලද කැපකිරීමත් සිහිපත් කරමින් මම මගේ කතාව ආරම්භ කරනවා. ගරු කතානායක නියෝජ කතානායකතුමනි, 1854 රතු ඉන්දියානු නායක සියැටල් තම මාතෘභූමිය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක මිහිමඩලේ ගීතයේ නැමැති ඓතිහාසික කතාව පවත්වනවා. එහිදී ඔහු මෙවැනි අදහසක් පළ කරනවා. මේ මිහිතලය සෑම බිම්මඟලකම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවක්. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම වැලිතලාවෙන් පිරී ගිය සෑම වෙරළක්ම අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයන් අතර අත්දැකීම් සමුදායන් අතර පූජනීය වස්තුන් වන්නේය. මං හිතන්නේ ගරු නියෝජ කතානායකතුමනි, වර්ග කිලෝමීටර් 65,610 භූමි ප්‍රදේශයක් ඇතුළු ජීවත් වන අපටත් මේ මිහිමඩලේ ගීතය ඇතුළේ විස්තර වන භූමිය ගැන අත්දැකීමේ වෙනසක් නැහැ. විශේෂයෙන් පරිසරයේ කොටසක්ම බවට පත් වූ ජීවියා අද වෙනකොට පරිසරය පාලනය කරන්න යෑම ඇතුළේ ගන්නා ලද අවිධිමත් තීන්දුව తీරන නිසා අපේ රටේ දැවැන්ත පරිසරක අර්බුදයන්ට අපට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. දශක ගණනාවක් තිස්සේ අවිධිමත් ලෙස සිදු කරන ලද ඇතැම් ඉදිකිරීම්, ඒ වගේම මෑත ඉතිහාසයේ දිගින් දිගටම කතාබහට ලක් වුණ වන සංහාරයන්, ඒ වගේම රක්ෂිත ප්‍රදේශවල ඇතැම් ඉදිකිරීම් සිදු කිරීම, මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ රටේ සමස්ත පාරිසරික සමතුලිතතාවයේ බිඳ වැටිලා දැඩි අර්බුදකාරී තත්ත්වයකයි වර්තමානයේ පරිසර පද්ධතිය පවතින්නේ. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, මේකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට අපට දිනපතා අහන්න ලැබෙනවා අලින් සම්බන්ධයෙන් අලින් මරණයට පත් වෙනවා. ඒ වගේම මම නියෝජනය කරන කෑගල ප්‍රදේශයේ වැනි ප්‍රදේශවල විශාල වශයෙන් වගා හානි කරන සතුන්, රිලව්, මොනරු, ඒ වගේම වඳුරන් වැනි සතුන්ගේ ව්‍යාප්තිය ජන ජීවිතයට බාධාවක් එල්ල කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සියලු ක්‍රියාකාරකම් වලට හේතුව නිසි ආකාරයේ පරිසරයේ කලමනාකරණය කරලා ඒ සම්පත් භාවිතා කරලා අපි අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම. ඉතින් නියෝජ කතානායකතුමනි, මේ රටේ දශක ගණනාවක් සිදු කරන ලද අවිධිමත් ක්‍රියාවලියක් දැන් යථාවත් කිරීමේ වගකීමයි ජාතික ජනබලවේගයේ රජයේ සතුව පවතින්නේ. දශක ගණනාවක සිදුණු වැරැද්දක් දවසින් දෙකෙන් නිවැරදි කරන්න අපිට හැකියාවක් නැහැ. දැන් අපට අවශ්‍යයි වඩාත් විධිමත්ව, ඒ වගේම නිශ්චිත ක්‍රමවේදයක් ඔස්සේ මේ පරිසරය සම්බන්ධයෙන් ගැටලු निराකරණය කරමින් රටක් විදියට ඉදිරියට යෑම. ඒ වගේම පසුගිය වසරේ රාජ්‍ය දැව සංස්ථාවේ ලාභ සම්බන්ධයෙන් වාර්තාවක් ලැබිලා තියෙනවා. එහි ගරු නියෝජ කතානායකතුමනි, 2024 වර්ෂයේ පෙර වර්ෂයට වඩා ලාභ ඉපයීමක් කරලා තියෙනවා. එහි සමස්ත ආදායම මිලියන 1915ක්. ඒ වගේම අලින් සම්බන්ධයෙන් දිගින් දිගට කතා වුණ නිසා සඳහන් කරන්නම්, රාජ්‍ය දැව සංස්ථාවේ සමස්ත ආදායම මිලියන 1915ක් ලැබෙනකොට එහි අලි වැටකණු 8122ක් නිෂ්පාදනය කරලා තියෙනවා. පසුගිය වර්ෂයේ අලින් සම්බන්ධයෙන් වන ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඉතින් මෙවැනි තත්ත්වයන් රජයක් විදිහට මැදිහත් වෙලා කටයුතු කරමින් තියෙද්දී ජාතික ජනබලවේගයේ රජය ඉදිරිපත් කර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයක් විදිහට මෙහි පරිසරය සම්බන්ධයෙන් වන මූලධර්ම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, පරිසර යුක්තිය, පරිසරය හා සංවර්ධනය අතර සම්බන්ධතාවය, ඒ වගේම තිරසර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂණ ක්‍රමවේද, පරිසර පද්ධති ප්‍රවේශය, ආයතනික සම්බන්ධීකරණය හා මහජන සහභාගීත්වය, දූෂණයේ ප්‍රතිපූර්ණය, පාරිසරික යහපාලනය, ප්‍රජාව සවිබල ගැන්වීම, පාරිසරික ආරක්ෂාව සහ පිවිතුරු නිෂ්පාදනය කියන මූලධර්ම පදනම් කරගෙන ජාතික ජනබලවේගයේ රජය පරිසරය සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරලා තියෙනවා. අපි මේ වැඩපිළිවෙල විද්‍යාත්මකව ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ආරම්භ කරලා අවසන්. ඒ අනුව ගරුණියෝච කතානායකතුමනි, මේ වරාය වැයේ පරිසර අමාත්‍යංශය වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. ආයතන ගණනාවක්, දශක ගණනාවක් තිස්සේ විවිධ අමාත්‍යංශ යටතේ අවිධිමත්ව කළමනාකරණය වෙද්දී ජාතික ජනබලවේගයේ රජය පළමුවරට මේ පරිසර විෂය හා අදාළ සියලු ආයතන එක අමාත්‍යංශයක් යටතට අරගෙන දැන් එකිනෙක ආයතන අතර අන්තර් සම්බන්ධතාව සහිතව එකී ක්‍රියාවලීන් සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා. මෙවර අය වැය තුළින් වැඩි අවධානයක් කර ලක්වන ලද දෙපාර්තමේන්තුවක් විදිහට ගරුණියෝජ කතානායකතුමනි උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට මම සූදානම්. මෙහි කාර්යභාරයේ වශයෙන් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති ශාක විවිධත්ව විතැන් සංරක්ෂණය කිරීම උද්භිත උද්‍යානයේ ප්‍රධාන අරමුණ විදිහට දක්වනවා. මේ වෙනුවෙන් මෙවර අය වැයෙන් රුපියල් මිලියන 1112ක් වෙන් කරලා ඒ වගේම උද්භිත උද්‍යාන බාර අරමුදලෙන් මුදල් වෙන් කිරීමට සූදානම්. මෙහි ප්‍රධාන කාර්යභාරයේ විදිහට දක්වලා තියෙන්නේ උද්‍යාන අලංකාරය හා මල් වගාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණ වැඩකටයුතු කිරීමත්, වෘත්තීය සහ උද්‍යෝගයක් දක්වන තැනැත්තන්ගේ නිර්මාණ ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා ඔවුන්ව දැනුවත් කිරීමත් කියන ප්‍රධාන අරමුණු දෙක මෙහි අරමුණක් විදිහට දක්වලා තියෙනවා. මේ අරමුණු ක්‍රියාත්මක කිරීම උදෙසා ගරුණියෝජ කතානායකතුමනි මේ වර අය වැයෙන් වැඩි ප්‍රතිශතයක් උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව වශයෙන් වින් කරලා තියෙනවා. අපි විවේකයක් ගත කරන්නට, එහෙම නැත්නම් විනෝදාස්වාදයක් ලබන්නට, විනෝද ක්‍රීඩාවක් කරන්නට, එහෙම නැත්නම් අධ්‍යාපනය හෝ උද්භිත විද්‍යාව ආශ්‍රිත අධ්‍යයනයක් කරන්නට බොහෝ විට උද්භිත උද්‍යාන භාවිතා කරනවා. මේ වර පසුගිය වර්ෂයේ වාර්තා වෙන ආදායම
අනුව
වසරකට පසුගිය වසරේ මිලියන 2.5ක් මේ සඳහා දායකත්වය ලබලා දීලා තියෙනවා සංචාරකයන් පැමිණිලා. ඒ වගේම ගරුණියෝජ කතානායකතුමනි පෙර වර්ෂයට වඩා 52% ආදායමක් වැඩි වෙලා මිලියන 1,366 ආදායමක් උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම මෙවර 2025 අයවැයේ ඉලක්ක වෙනවා ප්‍රධාන වශයෙන් සාක සංරක්ෂණයේ වැඩසටහන, ඒ අනුව ඇම්බැක්ක සහ දුනුමඩලාව රක්ෂිත වනාන්තරවල තර්ජනයට ලක් වෙලා තියෙන ශාක හඳුනාගෙන ඒවා උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව හරහා ගවේෂණය කිරීම ප්‍රධාන අරමුණ. මේ හරහා විතැන් සංරක්ෂණ ක්‍රියාවට නැංවීමත්, ඒ වගේම විවිධ කර්මාන්තයන්ට තිරසාර වශයෙන් ඒ ශාක වර්ග හඳුනා ගැනීමත් ඒ අපේක්ෂා කරනවා. ඒ වගේම විකිණුම් සහ ගෙවතු භාවිතය සඳහා සියලු උද්‍යානවල පැල 500,000 නිෂ්පාදනය කිරීමේ අරමුණ මෙවර අයවැයේ සැලැස්මන් අතර පවතිනවා. ඒ වගේම 2025 පර්යේෂණ හා මල් වගා පර්යේෂණ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරමින් ශාක ප්‍රචාරණ ක්‍රම, පලිබෝධ රෝග කළමනාකරණය, පසු අස්වැනු තාක්ෂණය වැනි ඒකාබද්ධ අංශයන් සඳහා පර්යේෂණ 30ක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ගරුණියෝජ කතානායකතුමනි ශාක වගාව හා ශාකාශ්‍රිත ශ්‍රේෂ්ඨ පිළිබඳ පුද්ගලයන් 25,000ක් පුහුණුවට ලක් කර, ඒ වගේම ඔවුන්ගෙන් තෝරාගත් පාඨමාලා සඳහා පුද්ගලයන් 60ක් පුහුණු කිරීම මේ වර අය වැයේ ඉලක්කයක් විදිහට අපි දක්වලා තියෙනවා. ඒ වගේම මල් වගා සංවර්ධන ව්‍යාපෘතිය මං හිතන්නේ අපි කාන්තාවෝ විදියට අපි මල් වගා කරන්න කැමති. හැබැයි මේ අයට විධිමත් ව්‍යාපෘතියක් වශයෙන් උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා මේ ක්‍රියාවලිය සකස් කරලා ඔවුන්ගේ ආර්ථිකයට දායකත්වයක් ලබා දී මේ වැඩසටහන කුසකස් කරලා තියෙනවා. දැනටමත් ශ්‍රේෂ්ඨ නියලී
සිටින
දැනටවත් ශේෂ්ත්‍රයේ නියැලී සිටින පහළ සහ මධ්‍යම මට්ටමේ මල් වගාකරුවන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් සකස් කරලා තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ වඩාත් වර්ධනය කිරීම සඳහා ඉලක්ක සහගතව මෙවර 10%ක ප්‍රමාණයක් වැඩි කිරීමේ අරමුණින් තෝරාගත් උද්භිත උද්‍යාන විශේෂයෙන් පේරාදෙණිය, හග්ගල, සීතාවක, මිදිස්සවිල, හෙනරත්ගොඩ වැනි උද්භිත උද්‍යාන සඳහා ඒ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමත් ඒ වගේම අක්මීමන කඩලාන උද්‍යානය සකස් කිරීමත් මේ සියලු කාර්යයන් 2025 අයවැයෙන් ඉලක්ක කරලා තිබෙනවා. එසේනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසන් වශයෙන් මම මගේ කතාව අවසන් කරන්නම්. මිනිසා යනු පරිසරයේ කොටසක් මිස පරිසරය යනු මිනිසාගේ කොටසක් නොවන බව තේරුම් ගනිමින් මෙවර අයවැයේ වැඩි මුදල් ප්‍රතිශතයක් වෙන් කරමින් පරිසරය නැවත ගොඩ නැගීමේ බාර දූර කාර්ය ජාතික ජනබලවේගයේ රජයේ බාර අරගෙන තියෙනවා කියන කාරණයක් සිහිපත් කරමින් වේලාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් කතාව අවසන් කරනවා. ස්තුතියි.